Honorable Dr. Upali Panilage, you have 20 minutes. Order, please. Deputy Speaker will come to the chair.
Honorable Dr. Pali Panilage, you have 20 minutes. Your time starts now.
Garu Niyojya Kathanayakathumani, Jathika Janabalaveki Aanduve, Devana Ayavaya Lekhane Sambandhen, Me Parliamentuve Pavathana Vivadayedi, Thungeni Divaneyedi, Aandu Pakshe Venuven, Me Vivadaya Arambha Kirimata Labima Pilibandawa Mama Behevima Saturata Patwenawa. E Wagema Tamai, Garu Niyojya Kathanayakathumani, ආයවැය ලේඛනයක් කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව මේ පාර්ලිමේන්තුවට නැවත මතක් කර දීමට සිදුවීම පිළිබඳවත් මම කනගාටුවට පත් වෙනවා. පළවෙනි එක තමයි ආයවැය ලේඛනය කියලා කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අර විපක්ෂ නායකතුමා ගෙනහැර දැක්වුවා ආයවැය යෝජනාවල තිබිච්ච යම් යම් කරුණු කීපයක් විතරක්. අපි පාර්ලිමේන්තුවට විසර්ජන පනතක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මුදල් අමාත්‍යවරයා විසින් අයවැය කතාවක් ඉදිරිපත් කරනවා. ඒ විසර්ජන පනත ඊට පස්සේ එහි තියෙන කරුණු තවදුරටත් ගැඹුරින් විශ්ලේෂණය කිරීමත් අලුතින් අයවැය යෝජනා ඉදිරිපත් කිරීමත් එහිදී සිදු වෙනවා. ඒ වගේම තමයි මේ අයවැය ලේඛනයක් කියලා කියන්නේ රජයේ ඉදිරි ගමන් මඟ පිළිබඳව ඒ වගේම සැලසුම් පිළිබඳ ප්‍රක්ෂේපණයක් වෙනවා. නමුත් කනගාටුවට කරුණ ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් කියන්න උත්සාහ කරා අපේ රජයේ 2025 වර්ෂයේ අයවැය ලේඛනයේ අපි ඉදිරිපත් කරපු කරුණු අපි ඉටු කරලා නැහැ කියලා. කොහෙන්ද එකතු කරගත්තු මට මං හිතන්නේ මුල් මාස 6 වතාවක් උපුටාගෙන කියන්න උත්සාහ කරා එතුමා විසින් තෝරාගත්තු සමහර යෝජනා ඉටු කරලා නැහැ කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම සඳහන් කරන්න කැමතියි 2025 වර්ෂයේ අපි ඉදිරිපත් කරපු අයවැය ලේඛනයේ 2025 සැප්තැම්බර් 30 දක්වා මේ ඉදිරිපත් කරලා තියෙන බජට් රිවියු අපේ රිසර්ච් ඩිවිෂන් එකේ පාර්ලිමේන්තුවේ as at 7 November 2025. දැන් expenditure as at 30th September 2025 මොකද්ද අපේ ඇවරේජ් එක මේ සමහර මේ අපේ අමාත්‍යංශ 25 අපේ අමාත්‍යවරු 21ක් අපි පත් කරා දැන් 22ක් ඉන්නවා නමුත් අමාත්‍යංශ 25 මොකද්ද ඇවරේජ් එක 63% as at 30th September 2025 දැන් අපිට තව මාස 3ක් තියෙනවා සමහර අමාත්‍යංශ 70% ඉක්මවා වියදම් කරලා තියෙනවා නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කොහෙදෝ තිබිච්ච පරණ දත්ත ටිකක් ඉදිරිපත් කරලා කියන්න උත්සාහ කරනවා මේ අපි ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කරේ නැහැ කියලා. දැන් මම කියන්නම් ජන මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒගොල්ල කරපු හැටි. දැන් අපිටනේ කියන්නේ. දැන් 2015 මේ රටේ විශාල සමාජ පරිවර්තනයක් සිද්ධ වුණා. ඒ පරිවර්තනයේ දෙවෙනි වෙන්නේ 2024 සැප්තැම්බර් මේ රටේ ඇතිවෙච්ච සමාජ පරිවර්තනයට විතරයි. දැන් 2026 2016 මේගොල්ල බලය අරගෙන මේගොල්ල දැන් කැපිටල් එස්පෙන්ඩිචර් කොච්චරද වියදම් කරේ. 2016 ගරු නියෝජ්‍ය කතානායකතුමනි මූලධන වියදම් විදියට මේගොල්ල ඇස්තමේන්තු කරා බිලියන 594ක්. වියදම් කරේ කීයද? 298යි. 298යි 50.2යි දැන් මේ 2025 අපි මාර්තු 21 අයවැය සම්මත වුණේ අලුත් අවුරුදු තිබුණා පළාත් පාලන ඡන්ද තිබුණා මැයි 6 වෙනිදා එහෙම තියෙද්දිත් සැප්තැම්බර් 30 වෙනකොට අපි බිලියන 455ක් වැය කරලා තියෙනවා ඒ අනුව පේනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි කවුද මේ රටේ මහ ජනතාවට බොරු කියලා තියෙන්නේ කියලා මේ රටේ ජනතාව දන්නවා මේ බොරු වලට තවදුරටත් මේ රටේ ජනතාව අහු වෙන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම තමයි මං විශේෂයෙන්ම අවධානය කරන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වර්තමාන රජයේ ප්‍රධානතම කාර්යභාරය කුමක්ද? අපේ දිසානතිය කුමක්ද කියන එක. මේක මං හිතන්නේ විපක්ෂයේ සමහර අයට මේක තේරුම් ගන්න බැරි. ඒගොල්ලන්ට මේක උගතෝ කෝටිකයක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලන්ට මේ අයවැයට සාධාරණ විවේචනයක් ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් විපක්ෂයකින් අපේක්ෂා කරන සාධාරණ විවේචන. නමුත් එහෙම විවේචනයකුත් ඉදිරිපත් කරගන්න බැරි වෙලා තියෙනවා. මේ ඉදිරිපත් කරේ 80 වෙනි අයවැය. එතකොට අයවැය ලේඛන 78ක් ඉදිරිපත් කරලා තියෙනවා මීට කලින්. නමුත් ඒ අයවැය ලේඛන 78 තුලින් මේ රටේ ළඟා කරගත්තු සංවර්ධනේ මොකද්ද? මම ඉතාම කැමතියි අපේ අර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියවන එක පිළිබඳව, ඒක උපුටා දක්වන එක පිළිබඳව මම ඉතාමත්ම කැමතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් පසුගිය 76 වසරක දුරර පාලනය විසින් අපේ රටේ මුහුණ දුන්නු ප්‍රධාන ගැටලු කීපයක් තිබුණා. අපේ රටේ සාර්ව ආර්ථිකයේ පදනම දෙදරලා තිබුණේ. අන්නේ දෙදරලා තිබිච්ච ආර්ථිකයේ ඒ අස්ථාවරත්වය අපි දැන් ස්ථාවර කරලා තියෙනවා. අන්න ඒක තමයි අපි මේ වසර තුල කරපු ප්‍රධානතම කාර්යභාරයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ අනුව තමයි අපි 2025 වසරේදී 5% ආසන්න වශයෙන් ආර්ථික වෘද්ධියක් ආර්ථික වර්ධනයක් අපි අත්පත් කර ගැනීමට සමත් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ සාර්ව ආර්ථිකයේ ස්ථාවරත්වය ඇති කර ගැනීමේ ක්‍රියාවලියේදී අපි විශේෂයෙන්ම අපේ අපනයන භාණ්ඩ හා සේවා අපනයන ක්ෂේත්‍රයේ අපි ඇමරිකානු ඩොලර් බිලියන 18ක්, ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් බිලියන 6ක්, ඒ වගේම ඍජු විදේශ ආයෝජන මිලියන 837ක් සහ සංචාරක ක්ෂේත්‍රයෙන් මිලියන 2800ක් වශයෙන් අපි විදේශ විනිමය අපි ඩොලර් මිලියන 27,637ක් උපයා ගන්න මේ වසරේ ගෙවුණු මාස කීපය තුළ අපි සමත් වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අන්න එහෙමයි අපි රට ස්ථාවර කරගෙන තියෙන්නේ. ඒ වගේම අපේ රටේ දල විදේශ සංචිත ප්‍රමාණය අපි මේ වෙනකොට ඩොලර් බිලියන 6.5කට ආසන්න මට්ටමකට අපි බලාපොරොත්තු වෙනවා ඩොලර් බිලියන 7ක මට්ටමකට ගෙන යන්න. අන්න අපි සාර්ව ආර්ථිකය ස්ථාවර කරලා තියෙන්නේ එහෙමයි. අපි එහෙම කරලා තියෙන්නේ ඩොලර් බිලියන 2කට ආසන්න ප්‍රමාණයක් පසුගිය වසරේ නොතිබුණු වාහන ආනයනය සඳහා වියදම් කරන අතරතුර. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජාතික ජනබලවේගයේ මේ ගත වූ වසරක අපේ පාලන කාලය තුළ 2006 වසරින් පස්සේ, දශක දෙකකට පස්සේ, අවුරුදු 20කට පස්සේ දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ආසන්න වශයෙන් අපේ රාජ්‍ය ආදායම අපි 16%ක මට්ටමකට ගෙනල්ලා තියෙනවා. 15.9%කට ගෙනල්ලා තියෙනවා. ගරු විපක්ෂ නායකතුමා කියනවා IMF එකේ ටාගට් අභිබවා ගිහිල්ලා තියෙනවලු. ඉතින් එතුමාගේ ටාගට් එතුමාට තමයි IMF එකේ ටාගට් තියෙන්නේ. අපිට ඒව අදාළ නැහැ. අපිට අදාළ වෙලා තියෙන්නේ අපේ සාර්ව ආර්ථිකය ස්ථාවර කරගන්න. අපි ඒ නිසා ඒ දිසානතියට අපි අපේ රට මෙහෙයවමින් තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම 2026 වසරේ අපගේ ප්‍රාථමික ගිණුමේ ශේෂය අපි ඉහළම අතිරික්තයක් අපි වාර්තා කරලා තියෙනවා. ඒකත් අපි 2.3% අභිබවා ගිහිලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මෙන්න මේ තත්ත්වය යටතේ තමයි අපිට ණය ආපසු ගිවීමේ හැකියාව ඉහළ ගිහිලා තියෙන්නේ. අපි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ණය ගැන කියනකොට මට සඳහන් කරන්න කරුණු කීපයක් තියෙනවා. අපි 2022 වසරේ බංකොලොත් වෙනකොට අපිට තිබුණු ප්‍රධාන අරමුදයක් තමයි විදේශීය ණය ගෙවා ගන්න බැරි වෙච්ච එක. විදේශීය ණය ගෙවා ගන්න බැරි වෙලා අපි ඩොලර් බිලියන 38කට ආසන්න ප්‍රමාණයක අපි හිර වෙලා හිටියා. හැබැයි මේ පාර්ලිමේන්තුවේවත් මේ පාර්ලිමේන්තුවෙන් පිටවත් මේකේ සැබෑ තත්ත්වය හෙළි කරන්නේ නැහැ. හැබෑ තත්ත්වය සාකච්ඡා කරන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපිට විදේශ ණය, අපිට දීපාර්ශ්වික ණය තියෙනවා, ඒ වගේම බහුපාර්ශ්වික ණය තියෙනවා. මේ දෙකම අපි අදටත් ගෙවාගෙන යනවා. නමුත් අපිට වාණිජ වෙළඳපොළේ ඉන්ටර්නැෂනල් සෝවරින් බොන්ඩ් හරහා ගත්තු ණය ප්‍රමාණයක් තිබුණා ඩොලර් බිලියන 15ක් විතර. මෙන්න මේ ඩොලර් බිලියන 15 ගෙවා ගන්න බැරුව මේවා අධික පොලියට තමයි අරන් තිබුණේ. කවුද මේවා ගත්තේ? 2008 තමයි ඉස්සෙල්ලාම ISB ගන්න පටන් ගත්තේ. මේ ඩොලර් බිලියන 15ෙන් ඩොලර් බිලියන 12.5ක්ම ගත්තේ මෙන්න මේගොල්ලන්ගේ 2015-2019 ආණ්ඩු කාලේ. එහෙම අරගෙන
ආර්ථික වර්ධනය 2015 දී 5% තිබිච්ච එක ඍණ ආර්ථික වර්ධනයක් දක්වා ඍණ දක්වා ගෙනිච්චා. ණය අරගෙන ඒක හරියට යෙදෙව්වෙත් නැහැ. ආර්ථික වර්ධනයත් සම්පූර්ණයෙන්ම ඍණ මට්ටමට ගෙනාවා. එහෙම ගෙනාපු අය තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද අපට මේ විවේචන ඉදිරිපත් කරන්නේ. අපි ඒ නිසා දැන් ණය තිරසාරභාවය පිළිබඳව අපි ඉතාමත් විද්‍යාත්මක හොඳ සැලසුමකට අනුව කටයුතු කරමින් ඉන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා 2022 දී දළ දේශීය නිෂ්පාදිතයේ 114% වෙච්ච අපේ ණය ප්‍රමාණය අපි මේ වෙනකොට 97% ආසන්න මට්ටමකට ගෙනල්ලා තියෙනවා. අපි දන්නවා ණය ගෙවන් ණය තිබෙන එක හොඳ දෙයක් නෙමෙයි. නමුත් අපි ඉදිරි වසර 3ක කාලය තුළ අපි දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අපේ ණය ප්‍රමාණය 87%කට ආසන්න ප්‍රමාණයකට ගෙන ඒමට කටයුතු කරමින් ඉන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අන්න එහෙමයි අපි සාර්ව ආර්ථිකය ස්ථාවර කරලා තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම තමයි අපි මේ වසරේදීත් 2025 වසරේදීත් අපි විදේශ ණය සේවාකරණය සඳහා ඩොලර් බිලියන 2435ක් වැය කරලා තියෙනවා. ඒ වගේම ඒකෙන් 2035ක් අපිට ගෙවන්න තියෙනවා. ඒකෙන් මේ වෙනකොටත් 1948ක් අපි ගෙවලා අවසන්. තව ගෙවන්න තියෙන 487 ඩොලර් මිලියන අපි ඒ ප්‍රමාණයත් මේ වසරේ අවසන් වෙන්නට ප්‍රථම ගෙවා අවසන් කරනවා. අන්න ඒකෙදී අපි ජාත්‍යන්තර වශයෙන් ඒ ස්වයරි බොඳුන් කර හරහා වෙන්න පුළුවන්, ද්විපාක්ෂික ණය වෙන්න පුළුවන්, ඒවන බහුපාක්ෂික ණය වෙන්න පුළුවන්. ඒවා ගෙවා දැමීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒවා අර කිව්ව වගේ පෞද්ගලික සම්බන්ධතා හරහා කියව අපිට ගොඩනගා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගරු විපක්ෂ නායකතුමාට මම කියන්න කැමතියි මෙතන නැති වුණත් ඔබතුමා කියවන්න මැක්ස් වෙබර් කියලා සමාජ විද්‍යාඥයෙක් ඉන්නවා. එයා නිලබල ක්‍රමය ගැන කියනවා, ද බියුරකසි ගැන. ඒ බියුරකසි එකේ තියෙන ප්‍රධානම සංකල්පයක් තමයි අපෞද්ගලික සම්බන්ධතා. පෞද්ගලික සම්බන්ධතා නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි කළමනාකරණය ඉතා වැදගත්. අපෞද්ගලික සම්බන්ධතා, මේ පෞද්ගලික සම්බන්ධතා වලින් ඒගොල්ලෝ රැකියාව දුන්න හැටි අපි දැක්ක ගස්වල. ඒගොල්ලෝ පෞද්ගලික සම්බන්ධතා වලින් එක එක අපේ භාණ්ඩාගාරයේ මුදල් මහ ජනතාවගේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් අවභාවිතා කරපු හැටි අපි දැක්ක පහුගිය ඉතිහාසයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ පෞද්ගලික සම්බන්ධතා නෙමෙයි අපේ ජනාධිපතිවරයා කිව්වේ. මහා භාණ්ඩාගාරයට එන සෑම සතයක්ම සාංගික දේපළ වගේ රැකබලා ගන්නවා කියලා. අපිට වගකීමක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ මහ ජනතාවගේ මුදල් ඉතාමත් ප්‍රවේශමෙන් විනිවිදභාවයකින් යුතුව හොඳ මුල් ලැබිනේකින් යුතුව ආරක්ෂාකාරීව පරීක්ෂාක අපි ඉතාමත් පරිස්සමෙන් වියදම් කරන්න. අන්න ඒ සාර්වාතිකයේ අපි අත්පත් කරගත්තු ජයග්‍රහණ අපි මේ ඉදිරි වසරක කාලය තුළ අපිට ගෙවී යන මේ 2026 වසරෙන් ආරම්භ වෙන ඉදිරි වසර කීපය තුළ අපි ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් අනිවාර්යයෙන්ම වැය කරනවා. ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අන්න ඒ නිසා තමයි අපි සමාජ ආරක්ෂණය සඳහා මේ වසරේ තුල විතරක් 2026 අපේ අයවැය ලේකණෙන් අපි රුපියල් බිලියන 837ක් අපි වෙන් කළා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ මුදල් වෙන් කළා තියෙන්නේ අපි ඉතාමත් අර පරිස්සමෙන් ඉතා හොඳ මූල්‍ය කළමනාකරණයක් විනිවිද පෙදෙන ක්‍රමවේදයක් අනුව ඉතාමත් සැලසුම් වහගතව අපි රාජ්‍ය පාලනය කරන නිසා. අන්නේ පාලනය තුලින් අපි ඇති කරනු ලැබූ ආර්ථික ස්ථාවරත්වයෙන් ඒ මත මහා භාණ්ඩාගාරයේ අපි රුපියල් වලින් අපි ට්‍රිලියනයකට වඩා අපිට ආදායම් තිබෙනවා, මුදල් තිබෙනවා, ඒ වගේම වත්කම් තිබෙනවා, ඒ වගේම තමයි ඩොලර් සංචිත අපි වර්ධනය කරගෙන තියෙනවා. මෙන්න මේවා හරහා අපි ඉදිරි වර්ෂ කීපය තුළ ජනතාවට ගාමීය ප්‍රදේශවල වතුකම්කරුවන්ට ඒ වගේම සාමාන්‍ය ප්‍රජාවට මෙන්න මේ හරහා ආර්ථික ප්‍රබෝධයක් ඇති කර දෙන්න, ඒ වගේම අපි අර අපේක්ෂා කරපු පොහොසත් රටත් ඒ ජනතාවගේ ජීවිත ලස්සන කිරීමේ ක්‍රියාවලියටත් අපි යොදවනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ අපි මේ සියල්ල කරේ අපි නිකන් සාමාන්‍ය සාර්වාතිකයේ විතරක් අපි මේ ස්ථාවර කරා විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. පසුගිය වසර ගත්තොත් අපි විශේෂයෙන්ම මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරා අධ්‍යයන තුනකින් වසර තුනක කාලයක් පුරා ඒකේ පළවෙනි අධ්‍යයන අපි පසුගිය වසරේ ලබා දුන්නා. දැන් මේ අයවැයෙන් අපි දෙවෙනි අධ්‍යයන රාජ්‍ය සේවකයන්ට ලබා දෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ අපි වැටුප් වැඩි කරා මේ වසරේත් ඒ සම්බන්ධයෙන් ඒ කොටසක් ලැබීමට නියමිතයි. ඒ වගේම මේ රටේ මලේගම් ප්‍රදේශවල ජීවත් වෙන වතුකම්කරු ජනතාවගේ වැටුප්පල ප්‍රශ්නයක් තිබුණා ගරු නියෝජ්‍ය කතානායක තිබුණේ වසර ගණනාවක් තිස්සේ මේ ගැටලුව විසඳන්න බැරි වුණා වතුකරේ නායකින්ට මෙරට පාලනය කරපු පහුගිය ආණ්ඩුවලට මේක විසඳන්න බැරි වුණා අපි ඒ ගැන විශේෂයෙන් සලකලා බලලා වතුකම්කරුවන්ගේ වැටුප මේ ඉලබෙන වසරේ සිට මාසිකව රුපියල් 10000කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එහෙමයි මේ සමාජයේ ආන්තික ජන කොටස් අපි රැක බලාගන්නේ. ඕන් වෙනුවෙන් සමාජ සුබසාධනය කරන්නේ. ඕන් වෙනුවෙන් සමාජ සංවර්ධනය කරන්නේ. ආර්ථික සංවර්ධනයත් සමාජ සංවර්ධනයත් ඒ වගේම මානසික සංවර්ධනයත් අපි ජනතාව වෙත ළඟා කර දෙන්න ඕන. අන්න ඒ වෙනුවෙන් තමයි අපි වැඩ කටයුතු කරමින් ඉන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මෙන්න මේ කරුණුත් එක්ක විශේෂයෙන්ම අපේ ජනාධිපතිතුමා අපේ එතුමාගේ මුදල් අමාත්‍යවරයා වශයෙන් අයවැය කතාව ඉදිරිපත් කරනකොට ප්‍රධාන අරමුණු හයක් ඉදිරිපත් කරා. ඒ ප්‍රධාන අරමුණු හය තුළ තමයි ගරු මුදල් අමාත්‍යවරයා විදිහට ජනාධිපතිතුමා අපේ නව රජයේ ගමන අපේ දිසා නැතිය පැහැදිලි කරේ. මෙන්න මේක මෙයාට තේරුම් ගන්න බෑ. මේකට එක එක වෙලාවට එක එක අර්ථකථන මේගොල්ල දෙන්න උත්සාහ කරනවා. දැන් මෙතන කිව්වා මේ අයවැය ලේඛනය ලියලා තියෙන්නේ අපි නෙමෙයිලු. දැන් මේක IMF පදේට අපි නටනවලු. තව වෙලාවක කියනවා මේක නව ලිබරල්ලු. ඊට කලින් කිව්වා අපි කොමියුනිස්ට්කමේ ගේන්න යනවා කියලා. මොකද ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ජාතික ජන බලවේගයේ උපාය මාර්ග මේගොල්ලන්ට තේරුම් ගන්න බෑ. මොකද මේගොල්ල සාම්ප්‍රදායික ක්‍රමවේදයක ගැල්විලා ඉන්නේ ගිල් වෙලා ඒකෙන් ගොඩ එන්න බෑ. මේ රට අවුරුදු 76ක් තුල ඔය සාම්ප්‍රදායික ක්‍රමවේදවලම ඉඳලා එල්බගෙන ඉඳලා මේ රට විනාශ කරලා වංචා කරලා දූෂණය කරලා ආර්ථිකේ වටලා ජනතාවගේ ජන ජීවිතේ සම්පූර්ණ විනාශ කරපු පාලකයෝ මේක තේරුම් ගන්න බෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි නියෝ ලිබරල් කමේට යනවලු. අපි නියෝ ලිබරල් කමේ නම් කොහොමද එහෙනම් රාජ්‍ය මැදිහත් වෙන්නේ වෙන්දපොල්ට? අපි රාජ්‍ය අත්‍යවශ්‍ය අවස්ථාවල්දී වෙන්දපොල්ට මැදිහත් වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි පිළිගන්නවා පෞද්ගලික අංශයේ විශේෂයෙන්ම ශුද්ධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගැන කතා කරා. ශුද්ධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක උන්මාදයක් ඇති කරන්න ඕන කියන එක අපේ ජනාධිපතිවරයා මෑත කාලිනව නෙමෙයි 2018 වසරේ ඉඳලා කියන්නේ. අපි ඒ සඳහා මෙවර ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ඒ සඳහා මේ වසරෙත් අපි රුපියල් මිලියන 80000ක් වෙන් කළ තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ විතරක් නෙමෙයි ඒ මිලියන 80000ට අමතරව විශේෂයෙන්ම මම වගකීම දරන අමාත්‍යාංශයේ අපේ සමුද්‍රි දෙපාර්තමේන්තුව හරහා අපි රුපියල් මිලියන 60000කට ආසන්න ප්‍රමාණයක් ඒ විශේෂයෙන්ම ශුද්ධ සහ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යවසායකත්වයේ නැන්වීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමට අපි කටයුතු කරනවා. එතකොට අපේ මේ දිලිඳු බව තුරන් කිරීමේ උපක්‍රමය කුමක්ද? අපි මේක එක උපක්‍රමයක් නෙමෙයි. අපි උපක්‍රම ගණනාවක් අනුගමනය කරනවා. මීට කලින් දිලිඳු බව තුරන් කිරීම සඳහා අනුගමනය කරපු වැඩසටහන් වල මොකද තිබුණේ? එකක් අවසන් කළා තව එකක් පටන් ගන්නවා. ආහාර මුදකමේ අවසන් කරනවා. ඊට පස්සේ ජනසවිය එනවා. ඒක අවසන් කළා සමුද්ධිය එනවා. ඒක ආපහු දිවිනගුම කරනවා. ආපහු සමුද්ධි කරනවා. ඒක අයින් කළා අස්වසම කරනවා. නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි පිළිගන්නවා ඉතාමත් සුබ සාධනේ අවශ්‍ය අඩු ආදායම් ලාභී ජනතාවට සුබ සාධනේ අපි ලබා දෙනවා. ඒ සඳහා තමයි සමාජ ආරක්ෂණය සඳහා රුපියල් බිලියන 837ක් අපි වැය කළා තියෙන්නේ. අපි අස්වසුම සහනාධාරයේ 8500 තිබ්බ එක 10000 කරා අපේ ආණ්ඩුව. ඒ වගේම තමයි 15000 තිබිච්ච එක 17500 කරා. අපි මේ සුබ සාධන වැඩසටහන මේ විදියටම රැය යනවා. හැබැයි සමුද්‍රි සංවර්ධන දෙපාර්තමේන්තුව මම මේ පාර්ලිමේන්තුවේදී සෙනසුරාදා කිව්වා ප්‍රජා සවිබල ගැන්වීම සඳහා අපි සම්පූර්ණයෙන්ම දිශාගත කරලා තියෙනවා. ආර්ථික වශයෙන්, ඒ වගේම මනෝ සමාජීය වශයෙන්, ඒ වගේම සමාජීය වශයෙන්, මූල්‍ය සාක්ෂරතා වශයෙන්, ඒ වගේම සමාජ ආරක්ෂණ වශයෙන් පස්වදෑරුම් ක්‍රමවේදයක් ඔස්සේ අපි සමුද්‍රි දෙපාර්තමේන්තුව මෙහෙවලා තියෙනවා ප්‍රජා සවිබල ගැන්වීම සඳහා. ඒ වගේම තමයි අපි සමාජ ආරක්ෂණ අරමුදලක් ඇති කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. සමාජ ආරක්ෂණය අවශ්‍යයි. අපේ අමාත්‍යාංශයේ යටතේ තියෙන සමාජ ආරක්ෂණ මණ්ඩලය මේ වෙනකොට දායකත්ව විස්සාම වැටුප්කමයක් අපි හඳුන්වලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අවිධිමත් ක්ෂේත්‍රයේ ඉන්න සියලුම වඩු වැඩ කරනවා වෙන්න පුළුවන්, කුලී වැඩ කරනවා වෙන්න පුළුවන්, ඕනෑම කෙනෙකුට බැඳෙන්න පුළුවන් දායකත්ව විස්සාම වැටුප්කමයක් සමාජ ආරක්ෂණයක් අපි ඇති කරලා තියෙනවා. ඒ හරහා අපි සමාජ සුබසාධන ඇති කරනවා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම අවසන් කරනවා අවසාන වශයෙන් අපේ තුන්වෙනි උපාය මාර්ගයේ ගාමීය දෙවුන්ද බව තුරන් කිරීම සඳහා අපි ප්‍රජාශක්තිය වැඩසටහන ඒක මේ උපක්‍රමයක් විතරයි සහභාගීත්ව සංවර්ධන උපක්‍රමයක් සහභාගීත්ව සංවර්ධනයේ දැනටමත් තියෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටු ප්‍රාදේශීය සංවර්ධන කමිටු අපි ගමට ගෙනියනවා ඒ ගමේ හදනවා අපේ ප්‍රජා සංවර්ධන සභාවක් ඒ ප්‍රජා සංවර්ධන සභාව දැනටමත් තියෙන ව්‍යුහය අපි පල්ලෙහාට ගෙනහිල්ලා ගමේ ජනතාවත් එක්ක සැලසුම් කරනවා ගමේ ජනතාව එක්කෙන් අපි අහනවා කොහොමද සංවර්ධනය වෙන්න ඕන ඒගොල්ලක් දෙන සම්පත් පාවිච්චි කරනවා විශේෂඥ දැනුම පාවිච්චි කරනවා අන්න පහළ සිට ඉහළට ගලාගෙන යන අපි සංවර්ධන ප්‍රවේශයක් හඳුන්වා දෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අන්න ඒ වෙනුවෙන් තමයි අපේ ජනාධිපතිතුමා තම ආයය කතාවේදී මෙවර අපේ රුපියල් මිලියන 25000ක් විශේෂයෙන්ම වැය කරලා වෙන් කරලා තියෙන්නේ ඒ විතරක් නෙමෙයි වාරිමාර්ග ක්ෂේත්‍රයට ගාමීය මාර්ග ක්ෂේත්‍රයට වතු යටිතල පහසුකම් වලට මේ වෙන් කරපු සියලු මුදල් ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා අපි යොදවනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවසන් වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ රටේ අපි ජනතාවට පොරොන්දු වුණා පොහොසත් රටක් ඒ වගේම ලස්සන ජීවිතයක් ඒ පොහොසත් රට මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ආදී ඌ සියලු ජනතාවගේ ජීවිත ලක්ෂණ කරන ඒ වගකීම අපි විසින් පවරාගත් වගකීම නියෝජ්‍ය කතානායකතුමනි ඒ කවුරුවත් අපිට ලබා දුන්න එකක් නෙමෙයි අපේ මන්ත්‍රීවරු දෙස බලන්න අපේ කැබිනට් මණ්ඩලය දෙස බලන්න අපි වෘත්තීය වේදීන් අපේ රැකියාව අතහැරලා මේ වගකීම පවරාගත්තේ මේ රටේ ජනතාවට ගෞරවනීය ජීවිතයක් උදා කර දීම සඳහා අන්න ඒ නිසා ඒ වෙනුවෙන් අපි කැප වෙනවා ඒ වෙනුවෙන් අපි සාමූහිකව වැඩ කරනවා මේක සාමූහික උත්සාහයක් අපි ඒ වෙනුවෙන් සැලසුම් කරනවා සාමූහිකව කැප වෙනවා ඒ වගේම සාමූහික උත්සාහයක් තුළින් අපි මේ රට පොහොසත් රටක් බවට පරිවර්තනය කරනවා ඒ ඔස්සේ සියලු ජනතාවගේ ජීවිත ලස්සන කරනවා කියන ඒ ප්‍රකාශය කරමින් මම අවසන් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි බෙහෙවින් ස්තුතියි
ගෞරව සුසන්ත කුමාර නවරත්න Yes, Honorable Archana.
Thank you so much, sir.
What's your point of order?
Bismillahirrahmanirrahim. Thank you so much. Sir, meke tiyenwa visi hata, sorry, visi hata atta, sir. මං ඒක කියවන්නේ නැහැ සර් මං ගැන ඊයේ කතා කරලා තිබ්බා නිසංකාරියප මන්දිරතුමා
I'll give you a minute honorable member
thank you sir නේටිය දිනම් නිසංකාරියප අවர்கள் நான் இந்த பாராளுமன்றத்தில் எங்களுடைய ஜனாதிபதி அவர்கள் உரையாற்றும் போது நித்திரை கொண்டது தொடர்பாக கதைக்கப்பட்டு என்னுடைய படமும் காட்டப்பட்டிருக்கு நான் நித்திரை கொள்வதாக சொல்லப்பட்டிருக்கு அது என்னுடைய பர்சனல் கண்டாக்ட் சம்பந்தமாக விவரித்திருக்கிறார் உண்மையாகவே சார் நான் இந்த பட்ஜெட்டை வந்து நான் காலம் 9 மணிக்கு வந்து இந்த பட்ஜெட்டை முழுமையாக படித்திருந்தேன் ஃபுல்லாக படித்திருந்தேன் அக்குவர் ஆணிவராக என்னால் சொல்ல முடியும் இதுல வடக்கு மாகாணத்தில் எங்களுக்காக எந்த ஒருவரும் இதுல ஸ்பெஷலாக ஒதுக்கப்படவில்லை ஆதலால இதுல எனக்கு சம்பந்தம் இல்லாத காரணத்தால சார் நான் அந்த என்னுடைய அந்த
நேரத்தை
வேஸ்ட் ஆகாம நான் நித்திர ஒன்றேன் இது எங்களுக்கு பிரியோசனம் இல்லாத பட்ஜெட் என்ற காரணத்தாலதான் சார் நான் நித்திர ஒன்றேன் நன்றி